ඩොක්ටර් රවි, මේ මට තියෙන දැවතන මේ ප්‍රතිබිම්බයයි කණ්ණාඩියයි ගැන හිතුවාම දැන් ඔය දෙකට තවත් හේතුන් තියෙනවා. දැන් ආලෝකයේ නැත්තම් අපිට ප්‍රතිබිම්බයයි කෙනෙක් කණ්ණාඩියක් ඉස්සරහා ඉන්න පුළුවන් අඳුරක. එතකොට ආලෝකයක් නැත්තම් ඒක පතිත වෙන්නේ නැහැනේ. එතකොට ආලෝකයක් තව හේතුවක් වෙන්නේ නැද්ද? එතකොට ඒ කියන්නේ ඔය අර ඓසෝමෝෆික් එකකට එකක් හැම තිස්සෙම අර හේතුව ඵලය හේතුව දෙක එකටම මේ කියන්නේ බයිඩයරෙක්ෂනලි යා යුතුමද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්, ඒ ප්‍රශ්නේ හොඳයි. ඒක වැදගත්. ඒ කියන්නේ අපි මේ හේතුවයි ඵලයයි කියලා කතා කළාට ඔය දෙක විතරක් නෙමෙයි, තව ඔකට උදව් වෙන කරුණු තියෙන්න පුළුවන්. අර කිව්වා වගේ ආලෝකේ උදව් වෙනවා. ඒ කියන්නේ ඒකට අපි කියන්නේ ප්‍රත්‍ය වෙනවා කියලා. හරි, හේතු ප්‍රත්‍ය කියලා අහලා ඇතිනේ. ඔකට ඒ ප්‍රත්‍ය අතරින් අපිට මේ ප්‍රමුඛ ප්‍රධාන වෙන දේ, අපිට කතා කරන්න ඕන දේ තමයි අපි හේතුව කරලා ගන්න. ඒතුව ප්‍රත්‍ය තව ගොඩාක් තියෙන්න පුළුවන්. ඒ හොයන්න පුළුවන් ඔක්කොම කැටගරයිස් කළොත් තමයි ඔය දැන් අභිධර්මයේ කොටසක් තියෙන අර පට්ටානේ සූවිසි ප්‍රත්‍ය කියලා 24කට. හරි, අපිට 24ම කතා කරන්න අවශ්‍ය නැහැ. අපිට ප්‍රමුඛ වෙන වැදගත් වෙන දේ විතරයි අපි එතෙන්දී කතා කරන්නේ. එකෙන් කියන්නේ තව උදව් වෙන ඒවා නැහැ කියන එක නෙවෙයි. එහෙම තියෙනවා. හරි, අද අපි කතා කරන කරුණට මේක ඇති හින්ද අපි ඒක විතරක් ගන්න.
ඔව්.
ඉතින් ඒ එතනම තියෙන අදහසක් දැන් ඒ අදහස හරි වැදගත්. මොකද දැන් මම අර දන්වැල වගේ මේක අවිද්‍යා සංකාර විඥාන ඔහොමම අමුණගෙන යන එක නෙවෙයි. ඒයි තව ප්‍රත්‍ය ඔය හැම එකටම අවිද්‍යාව ප්‍රත්‍යක් වෙනවා. ඒ කියන්නේ සංකාරේ අවිද්‍යා පත්‍ය සංකාර කියවට සංකාරයට විතරක් නෙමෙයි අවිද්‍යා ප්‍රත්‍ය වෙන. ඊළඟට සංකාර පත්‍ය විඥාන කියනකොට ඒ විඥානෙටත් අවිද්‍යාවත් ප්‍රත්‍ය වෙනවා.
ඕ, අතරම දැන් අවිද්‍යා කියන එක දැන් මුලින් තියෙනකොට ඒක හැම එකටම ඇප්ලයි වෙන්න එපා නේද? දැන්
මුලින් හරි.
තවවලෙ දිගටම
ඒක එකක් වෙනම ගත්තොත්, ඔය එක එකක් වෙන වෙනම ගත්තොත් ඒවයි අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ආ ඒකයි අර ඒක දන්වැලක් විදිහට බලන්න එපා, තනි එකක් විදිහට බලන්න
කියන්නේ.
ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් කියනවා. එකකට එකක් සම්බන්ධ වෙනවා. එතන අපි මේ දැන් ප්‍රත්‍ය වෙන හැම එකම කතා කරන්නේ නැහැ. මොකද කතා කරන්න ගියොත් එකක් ඒක කෙලවරක් නැහැ. අනිත් එක අපිට ඒක සමහරක තේරුම් ගන්න බෑ. මේ අපිට අපි අදහස තේරුම් ගන්න අවශ්‍ය ටිකට විතරයි අපි කතා කරන්නේ.
ඔව්. ඒ වගේම දැන් අර දැන් අපි හිතමු දැන් අපි මේකේ තේරුම් කරගන්න යනනේ කර්ම ඵල කියන එකයි මේ හේතු ඵල කියන එකයි. හැබැයි දැන් අර ඔබතුමාගේ දැන් බල්ලා සහ ඒ කියන්නේ එදන් දෙන බල්ලාගේ එක ගත්තාම මේ දෙකත් එකට වියලා තියෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් අත්‍තරම දැන් අපිට දැන් අරක පැත්තක අත්‍තරම බල්ලගේ හිතේනේ තියෙන බල්ලෙක් ගැන අදහස අපේ හිතේ නෑනේ. ඉතින් ඒක නිසා දෙපැත්තටම ඒක හරි මේ ඇතිකල්ලි මේ ඇත කියලා කියන්න පුළුවන්. ඊළඟට තව එකක් වෙනවා දැන් බල්ලා එකම කර්ම ඵල දැන් කියන්නේ බල්ලට ඒ වෙලාවේ හැඟීමක් ඇති වුණා නම් මේ තව බල්ලෙක් මේ මගේ කැම කන්න ඇවිල්ලා ඒක නිසා මට කරදරයක්. ඊට පස්සේ එයා එතෙන්දි බුරලා මොනවා හරි කරනවා නේද? එතකොට එයාගේ එතකොට කර්මඵල දෙකුත් ඒකටම බද්ධ වෙනවා නේද? එතකොට ওই දෙක එකනිකයි ඉන්ටර්ටොයින් වෙලා නේද තියෙන්නේ?
ඔව්, ඒක දැන් ඔය ඒ නිසා තමයි අපි මේකේ පැටලෙන්නේ. ඒ කියන්නේ මේ කර්මඵල විදිහටත් අපිට හේතුඵල එක තේරුම් ගන්න පුළුවන්. පටිච්ච සමුප්පන්න විදිහටත් තේරුම් ගන්න පුළුවන්. ඔය දෙක වෙන් කරගත්තේ නැත්නම් එහෙම මේ දහම තේරුම් ගන්න අමාරු වෙනවා. ඒ නිසා තමයි මේ දෙක පැහැදිලිව කර්මඵලද පටිච්ච සමුප්පන්නද කියන එක, ඒ කියන්නේ කර්මඵල නම් ලෝකෙට අයිති, පටිච්චසමුප්පන්න නම් ලෝකෝත්තර දර්ශනය.
ඔව්. එතකොට දෙකම දෙකම එකට බද්ධ වෙලා තියෙන يعني තියෙන අවස්ථාව නිසා තමයි අපිට ඔය ලෝකය සහ ලෝකෙන් පිටස කියන එක මේව කරන්න බැරි වෙන්නේ. එහෙමද?
ඒ කරන්න අපහසු වෙන්නේ.
මට පොඩක් උතුමාගේ චුට්ටක් ඉල්ලීමක් කරන්න පුළුවන්. දැන් අර හාමුදුරුවන්ගේ මේ ෆෝන් එකේ කතාව අපි කොහොමද උතන්ට සම්බන්ධ වෙන්නේ? දැන් මට මම මෙච්චර කාලයක් මම හිතාගෙන සිටිය ඇත්තටම මේ ආයතනයක් එකසර කියන්නේ දැන් මේක ද අපිටම අවිද්‍යාව කියන එකක් දිගට පවතින එකක් වෙන්නද? එතකොට කොහොමද මේක දැන් ඇත්තටම අර ෆෝන් එකේ කතාවෙන් සාමාන්‍යයෙන් අදම ආයතන හයක් එකට දිගට පවතින එකක් කියනවා. මට ඒක පොඩ්ඩක් තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න තරහනත්.
ඔව් ඔක දැන් මුලින්ම අහනකොට මටත් ඔය ප්‍රශ්නේ ආවා. ඒ කියන්නේ දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ඇති වෙන නැති වෙන එකක් මේස ප්‍රත්‍යක්මක් තියෙන එකක් ගැන නෙවෙයිනේ. අපි අනිත්‍ය පැත්තක්නේ අපි බලන්නේ, නිත්‍ය පැත්තක් නෙවෙයිනේ. එතන ඒ සයින්හන්සේ මතු කරන ලස්සන පැත්තක් නේ, නිත්‍ය බව දැක්කොත් තමයි අනිත්‍ය අවබෝධ වෙන්නේ කියලා. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි අනිත්‍ය කියලා හිතාගෙන ඉන්නේ අපහු ලෝකෙට අයිති පැත්ත. ඒකයි මේ අහිතන පැත්ත මම මේ දාන්නේ. ඒ කියන්නේ අර පටිච්ච සමුප්පන්න බව නෙමේ, කර්මඵල බවට අහු වෙලා තමයි අපි අනිත්‍ය තේරුම් අරන් තියෙන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පන්න බව පැත්තෙන් තේරුම් ගන්න නම් ඉස්සෙල්ලා මේ අපි ඉන්නේ නিত্য ස්වභාවයක කියන එක දකින්න ඕන.
ඔව්.
ඒ නিত্য බව අහුවෙන්නේ අනිත්‍යයකට සාපේක්ෂව. ඒ කියන්නේ දැන් Nirodha බව දැක්කොත් විතරයි මේ සකස් වුණා කියන එක පේන්නේ. නැත්තම් සකස් වුණා කියලා පේන්නේ නැහැ. හරි.
ඔව්.
ඒ අනිත්‍ය බව ලෝකෝත්තර දර්ශනයේදී අහුනොත් විතරයි අපිට තව විදිහකට ওই දුක කියන එක ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.
දැන් එතකොට නිරෝධ භවක් අපෙන්නම බෑනේ. දැන් අපිට පවතින දිගට පවතින දැන් අපිට අඩු ගානේ ආයතනයක උදයවේවත් අපිට දකින්න බැරි නෑ. අතරම දැන් ඒක නිත්‍ය වශයෙන් ගැනීම කියන එක මට තේරෙනවා. නමුත් අපිට අපි මේක දැනීම වගේම දැකීමකුත් තියෙනවනේ. අපිට දකින්න හම්බ වෙන්නේ ආයතනයක් හරහානේ. දැන් අර සාමාන්‍ය දැන් අපිට දැන් අපේ කන පාවිච්චි වෙන වෙලාවට ඇහැ පාවිච්චි වෙන්නේ නෑ කියන එක. දැන් ඒක ඒකෙන් කියන්නේ ඇහැ කියන ආයතනේ නෑ කියලා. නමුත් දැන් මේ අවස්ථාවේ අපිට ප්‍රමුඛ නොවීම කියලා කියමුකෝ. ඒ ප්‍රමුඛ නොවීම කියලා කියන්නේ ඒක පවතිනවා කියන එකම වුණොත් අපිට නිරෝධය අතරකවත් අහුවෙන්නේ නැහැ.
ඔව්, එතන මෙහෙම ගන්නවා අපි දැන් ඔය කන පාවිච්චි වෙන වෙලාවේ අපි හැමතෙම දන්නවා කන ඉපදිලා තියෙන්නේ.
ඔව්.
අපි දන්නේ නැහැ, ප්‍රමුඛත් නැහැ, මොකක්වත් නැහැ. මේ වෙලාවේ ඇහැ තියනවාද මොනවාද? අනිත් ආයතන පහ. අනිත් ආයතන පහ ඉපදිලා නැහැ අපේ මට්ටමට.
ඔව්.
ඒක ගැන කතා කරන්නවත් බෑ.
ඔව්.
තව විදිහට කිව්වොත් නිරෝධයි.
ඔව්. ඔව්.
හරි. මේ එක ආයතනයක් විතරක් ඉපදිලා.
ඔව්.
ඔව්. එතන මේ හිතන්න පුළුවන්. ඉතින් සියුම් කරුණු ටිකක් තියෙනවා, ඒක ලියා ගන්න ඕන. දැන් මේ දැන් අපි අනිත් ආයතන ගැන පොඩ්ඩක් කතා කරන එක නවත්තලා අපි එක ආයතනයක් ගමුකෝ. මේ වෙලාවේ මේක ඉපදිලා තියෙනවනේ. අපි සද්ද යහන වෙලාවක කනක් ඉපදිලා කියන තැන ඉන්නවනේ.
ඔව්.
ඒ කියන්නේ හරි, අනිත් ආයතන අපිටකට නැහැ.
ඔව්.
ඒවත් දැනට හිතමුකෝ නිරෝධයි කියලාම හිතමුකෝ. හැබැයි කන නිරෝධ නෑ, කන ඉපදිලා හින්දා නිරෝධය හෙන්නේ.
ඔව්.
එතකොට අපි දන්නවා මේ කන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක.
ඔව්.
හරි.
ඔව්.
දැන් ඔතෙන්දී අපිට හිතෙනවා මේ සද්ද ඇහෙන වෙලාවට විතරයි කනට අර්ථයක් තියෙන්නේ, කනක්
තියෙන්නේ.
සද්ද ඇහෙන නැත්නම් කනත් අර අනිත් ඒවා වගේම නිරෝධයි. ඒ කියන්නේ ඉපදිලා නැහැ. කියලා. නේද?
ඔව්.
එහෙම වුණාට ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මේ කන කියන ස්වභාවයක් පැවතුන හින්දා නේද සද්දයක් ඇහුනේ කියන තැන. ඒ කන කියන ස්වභාවය ගන්න මේ 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 ඉන්ද්‍රිය මට්ටම, ඒ කියන්නේ මේ අහන්න පුළුවන් ගතිය කියන එක. ඇසීමේ ගතියක් තිබුණා හින්දා නේද ඇහෙන්නේ.
ඔව්.
හරි. ඔය ගතිය තිබුණා නම් එහෙම ඇහෙනවා කියන එකක් වෙන්නේ නෑනේ.
ඔව්.
එතකොට ඔය ගතිය තිබුණේ මේ සද්දේ ඇහෙන වෙලාවේ විතරද කියන තැන තමයි මෙන්න මෙතන හිතන්න ඕන තැන. දැන් සද්දේ ඇහෙන්නේ නැති වෙලාවේ ඔය ගතිය තිබිලා නැද්ද?
ඔව්. නමුත් වෙන මෙහෙම කත් තියනනේ රවි, දැන් ඇත්තටම අවිද්‍යාව නම් මේකේ මූල ප්‍රත්‍යය. එතකොට අනුත්පාදයක් නේ. කියන්නේ ඇත්තටම දීප ඉපදිච්ච නැති එක කර අර වතුර බල්ලා වගේ උපන්න නැති එකක් අපි උපදුනා කියලා හිතාගෙන තමයි සංස්කාර කරගෙන යන්නේ. එතකොට ඒ කියන්නේ අනුත්පාදයම නම් නිරෝධය කියන්නේ. එතකොට අපි අපිට අවබෝධයක් තියනවනේ මේ මේක මේ අවිද්‍යාවෙන් උපදවාගත් එකක් කියන එක නේද?
ඔව්. ඔව්. වතුරේ බල්ලා කියනකොට අවිද්‍යාවෙන් ඉපැද්දුවා කියලා දන්නවා නේද?
ඔව්. එතකොට ඇත්තටම නූපන් දෙයකට තමයි අපි දැන් බල්ලට මේ බල්ලේ කිපදිලා තින අපිට නෙමෙයිනේ. එතකොට ඔව්. ඔව්. එතකොට ඇත්තටම නූපන් බල්ලෙක් පිළිබඳ දැන් එයා මුලාවක ඉන්නවා කියන එකයි මෙතන තියෙන අවබෝධය.
ඔව්. සංගතාව එයා දන්නේ උපන්න ඉන්නවා කියලා.
ඔව්. ඇත්ත කතාවේදී දැන් ඇත්ත කතාවේ දැන් අර දැන් අර ඔබතුමා කියනා වගේ දැන් රාතන් වහන්සේ අපි දිහා බලන්නේත් අපි බල්ලා දිහා බලන්නේ. එතකොට අපිත් මේ නූපන්න දෙයක් උපදවාගෙන ඒකේ සංස්කාර හදාගෙන ප්‍රපංච හදාගෙන යනවා නේ. එතකොට ඒ අවබෝධය ඒක නෙමෙයිද නිරෝධය කියන්නේ.
එතන මෙහෙම තේරුම් ගන්න ඕකේ, දැන් ඇත්ත කතාවේදී ඇත්ත කතාව කියන්නේ අවිද්‍යාව යෙදිලා නැත්තම් ආයතනයක් ඉපදිලා වෙන්න බැහැනේ, උපදින්න බැහැනේ. දැන් ආයතනේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් නම් එච්චනේ වතුරේ බල්ලා වගේ නම් අවිද්‍යාව යෙදෙන තාක්කල් ඔය ආයතනේ තියෙනවා. අවිද්‍යාවෙන් තොරව ඕක ගැන කතා කරන්න බෑ, අදාළ නෑ.
ඔව්.
ඒකට තමයි අපි නිරෝධයි කියන්නේ.
ඔව්.
නේද?
ඔව්.
එතකොට දැන් අපි මේ කතා කරන්නේ අවිද්‍යාව මත මොකද වෙලා තියෙන්නේ. ඒක තමයි දැන් අපි ජීවත් වෙන මට්ටමනේ, දුක කියන එක වෙන්න ඕන නේද? සම්පය සමුතිය දිලා තියෙන තාක්කල් ඵලය තියෙනවා. හරියට අර බල්ලගේ මෝඩකම එදිලා තියෙන තාක්කල් ඌට බල්ලා ඉන්නවා වගේ නේද?
ඔව්.
එතකොට මේ 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 එතන ඒ තේරුම් ගන්න ඔන්න ඔය කරුණ. දැන් ඒ බල්ලා ක්ෂණිකව ඇති වෙලා නැති වෙනවා කිව්වොත් ඒක මෝඩ කතාවක් නේ.
ඔව් ඔව් ඔව්.
එතකොට අපිට කියන්න වෙන්නේ අවිද්‍යාව තියෙන කතාවක් කල්ලා ඒ හදාගත්තු බල්ලටත් ප්‍රත්‍යක්මක් තියෙනවනේ.
ඔව්. ඒ කියන්නේ ක්ෂණයකටවත් බල්ල උපන්නේ නැහැ. ඒ කියන්නේ බල්ල උපන්නේ බල්ලගේ මනසේම විතරයි.
ඒක ඒක ඔව් අන්න ඒ කරුණ තේරුම් ගන්න ඕන. ඒකට ඇත්ත තත්ත්වේ බැලුවොත් ක්ෂණයකටවත් ඉපදිලා නැහැ. නොහටගත් ස්වභාවයයි නිරෝධය. හැබැයි දැන් අපි ඉන්නේ නිරෝධෙ නෙවෙයිනේ. ඉන්නේ
අවිද්‍යාවෙනේ.
ඔව්. ඒ අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාවෙන් උපදින ඒවා ඉපදිලා
තියෙනවා.
ඒකේ අපි කිව්වොත් ක්ෂණයකට අවිද්‍යාවෙන් උපදිනවා ඊළඟ ක්ෂණේ නෑ කිව්වොත් එහෙනම් ඊළඟ ක්ෂණේ අවිද්‍යාවක් නෑ.
එතකොට ඒ කියන්නේ අවිද්‍යාවෙන් අවිද්‍යාව දකින්න බෑ කියන එකද?
ඔව් අවිද්‍යාවෙන් අවිද්‍යාව දකින්න බෑ. හරි අර පිහියෙන් පිහිය කපන්න බෑ
කියන්නේ.
ඒ අවිද්‍යාව දකින්න පුළුවන් විද්‍යාව තුල.
I see.
හරි. එතකොට මෙතන මේ මම ගේන්න ආපු කරුණ තමයි දැන් අපිට හිතෙන්නේ මේ සද්දේ ඇහෙන මොහොතට කන ඉපදුනා කියලා.
ඔව්
ඒ වෙලාවේ ඉඳලා එහෙනම් අවිද්‍යාව තියෙන්නේ.
ආ
හා හා. ඒක සද්දය ඇහෙන්නේ නැති වෙලාවේ කණයි පෙදිලා නැහැ නේද අවිද්‍යාව නැහැ නේ.
I see. ආ හා
හා. එහෙම වුණා නම් අනිත් වෙලාවේ අපි රහත් වෙලා නේද?
ඒ වුණාට මෙහෙම එකක් තියෙනවානේ දැන්. එතන ආයතනයක් ආදාර දැන් අපිට සමුදයක් දකින්න විදිහක් තැනක් නැහැනේ ඔය කියන දේ. දැන් සමුදය ධම්මානුපස්සීවා කායසෙන් දිහෙට කියන එක. දැන් ඒක මේ බුද්ධ වචනයක් නේ. එතකොට සමුදය දැකීම තුලනේ අපිට ඒ කියන්නේ මෙතේ එන්ට්‍රි පොයින්ට් එක තියෙන්නේ. එතකොට සමුදයක් අපි කොහෙන්ද දකින්නේ?
ඒ සමුදය දකින්නේ අවිද්‍යාවෙන් හටගත්ත දෙයක් තියෙනකොට සමුදයක් තියෙනවනේ. කියන්නේ සමුදේ අවිද්‍යාවනේ.
ආයි
ඒ කියන්නේ දැන් වතුරේ බල්ලා ඉන්නකොට සමුදයක් දකින්න පුළුවන්නේ.
ඔව්.
දැන් අපි බල්ලට ඇත්ත තේරුම් කරන්න කිව්වොත් ඌට ඒක හටගත්ත හැටි කියා දෙන්න වෙනවනේ.
ඔව්.
ඒ සමුදේ ධම්මානුපස්සී වෙන්න වෙනවා. නැතුව ඇත්ත දකින්න විදිහක් නැහැ.
ඔව්.
කියන්නේ හටගත්තේ කොහමද කියලා අවබෝධ කරලේ නැත්තම් එයාට කවදාවත් ඇත්ත ඔක්ක වෙන්නේ නැහැ.
ඒ වරට උතන අර මේ අර බද්දේකරතු සූත්‍රයේ ගාථාවත් එක්ක පොඩ්ඩක් පරස්පරයක් කියනවනේ. ඒ කියන්නේ අතීතං නා මානවාගිය නප්පජප්පේ අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්තත විපස්සති. එතකොට එතන ඇත්තටම මේ අතීතං නානවාගමේය නප්පජප්පේ අනාගතං. එතකොට පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්තත විපස්සති කියලා කියන්නේ. දැන් ඒ මොහොත එතකොට මොකද්ද ඔය මොහොත?
ඔක අතීතේ අනාගතේ තේරුම් කරගත්ත හරි. දැන් පච්චුප්පන්න කියන්නේ මොකද්ද මොහොතක්ද?
ඔව් එතකොට ඒක ප්‍රත්‍යයෙන් කියන එක.
ඒක ප්‍රත්‍යයෙන් පං කියනවා මිසක් ඔය වර්තමාන මොහොත කියන එක නෙවෙයි ඔය කියන්නේ. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උපන්.
ඔව්. එතකොට එතන උතන ප්‍රත්‍යය කියන එකට අර අතරව අවිද්‍යාව එතන
ඔව්. ඒ අවිද්‍යාවෙන් තමයි යෝග වර්තමානි කියලා දාගන්නේ. මේ මොහොත කියලා දාගන්නේ. ඔහො වර්තමානි කියලා දාන්නේ. පච්චුප්පන්න. මේ ප්‍රත්‍යයෙන් උපන්න සයි තේරුම් ගන්න ඕනේ.
තැන උතර අර කොම්ප්ලිකේෂන් එක තියෙන අතන අතීතයි අනාගතයි කියපු නිසා ඉබේටම ඕක අතට වර්තමාන
අපි දා ගන්නවා වර්තමානෙ. මේ මොහොත කියලා දාගන්න. ඒකට මේ මොහොත නෙමෙයි ඔය. පච්චුප්පන්න කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව දකින්න කියන්නේ. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් අන්නේ ඒක දකින්න. ඒ දකින්න තමයි
මට තාමත් තේරුන්නේ නැහැ අර ටෙලිෆෝන් එකේ කතාව. ඒ කියන්නේ දැන් මේ පවතින
දැන් ඔන්න ඔතන වර්තමානේ අල්ලගත්තේ නැත්තම් මේ මොහොත කියන එකක් අල්ලගත්තේ නැත්තම් දැන් අර වතුරේ බල්ලගේ උපමාව හිතන්න උගේ අවිද්‍යාව තියෙනකම් බල්ලා ඉන්නව නේද මේ මොහොතක කතාවක් නැහැ
නෑ නෑ ඔව් ඔව්
ඔව් ඔව් කිසි දවසක අවිද්‍යාව දුර වෙයිද ඒ වෙනකම් බල්ලා ඉන්නව උට
හරි ඔව්
හරි එතකොට මේක මේ තනිකව ඇති වෙන නැති වෙන මේ මොහොතක අතීත ඔය අපි කියන කතා නෙවෙයි ඔය
තියෙන්නේ.
ඒ ප්‍රත්‍ය යෙදෙනවා නම් ඵලය තියෙනවා. ප්‍රත්‍ය පච්චුප්පන්න. ප්‍රත්‍යෙන් උපන්.
එතන
මේ ඇත්තදල්ලි මේ වේ. තව ඉදිරියට කිව්වොත්.
ඔව්.
අවිද්‍යාව තියෙනකන් ඒ අවිද්‍යාව නිසා මොනවා හරි ධර්මතාවයක් තියෙනවා නම් ඒක තියෙනවා. ඔන්න ඔතන තමයි නිත්‍ය සංඥාව අපි අඳුර ගන්න ඕන. ඒ කියන්නේ අපි ඉන්නේ ඔන්න ඔය නිත්‍යයි.
ඔව්.
ඒක අපිට පේන.
ඔව්.
හරි.
ඔව්.
එතකොට ඒ නිත්‍ය අවබෝධ වීමම තමයි අනිත්‍ය දකින්නවා කියන්නේ. අන්න ඕක ඉත ගන්න අමාරුයි ටික. ඒ අනිත්‍ය සංඥාව ඕන වෙන්නේ නැත්තම් මේ අනිත්‍ය ධර්මයක් කියලා දකින්නවා කියන්නේ පටිච්චසමුප්පන්න බව දකින්නවා.
ඔව්.
සත්‍ය සම්පන්න බව දක්ිනවා කියන්නේ ඉමස්සෙන් සති ඉදන් හෝති විතර නෙමෙයි ඉමස්සෙන් අදති ඉදන් නහෝති කියන ධර්මතාවය දක්ින්න ඕන. ඒ Nirodheta සාපේක්ෂව තමයි මේ අපි ඉන්න මට්ටම මේ වැරද්දක් හරි මේ දුක කියන එක නැත්නම් සංඛාරයක් කියන එක දක්ින්න පුළුවන් වෙන්නේ අනර Nirodhe දැක්ම තුල. කියන්නේ ඒකේ අනිත් පැත්ත දැක්ම තුලයි විද්‍යාව පහළ වීම මත අවිද්‍යාව තේරුම් ගන්නවා මිසක් අවිද්‍යාව ඉඳන් අවිද්‍යාව දකින්න බෑ
බෑ ඔව්
හරි එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන අපේ අවිද්‍යාව මොහතකටවත් නැති වෙන්නේ නැහැ ඒ නිසා මේ අවිද්‍යාව නිසා පවතින ප්‍රයත්නකයි අපි ජීවත් වෙන්නේ අපි පිළිගන්න කැමැති නොවුනත්
ඕක
තමයි ඇත්ත කියන්නේ බල්ලගේ අවිද්‍යාව තියෙනකන් වතුරේ බල්ලා ඉන්නවා. ඕක ආයේ මොහතකට නැති වෙනව කතාවක් කියන්න බෑ.
ඔව්.
නැති වුණත් ඉතින් උරහත් වෙන්න එපයි. කියන්නේ අපේ මොනව ගත්තොත් අවිද්‍යාව යෙදෙන්නේ නැති මොහතක් තියුණොත් ඉතින් රහත්නේ.
ඔව්.
ඉතින් එහෙම එකක නෙවෙයි අපි ඉන්නේ. ක්ෂණයකටවත් මේ අවිද්‍යාව නැති වෙන්නේ නැහැ. හරි එහෙනම් තේරුම් ගන්න අවිද්‍යාවෙන් යම් කිසි දෙයක් හටගත්තද ඒ අවිද්‍යාව තියෙන තාක්කල් ඒක තියෙනවා අපි කොච්චර නැහැ කියලා හිතන්න හැදුවා හ්ම් හ්ම් ඒත් අපිට ඔන්න ඔය නිත්‍ය සංඥාව තඳුර ගන්න බෑ අපි ඉන්නේ නිත්‍යක කියලා පැවැත්මක කියලා අපි ඉන්නේ පැවැත්මක ඔක නිත්‍ය කියනවට වඩා පැවැත්ම හ්ම්
රවි මහත්තයා පොඩ්ඩක් මේ එමක් අහන්න ඔය අතරේ දැන් අර අපි ඇත්තරම අවිද්‍යාව මොහතකටවත් නැති වෙන්නේ නැහැ කියලා කිව්වහම අපි තුන් සාමාන්‍යයෙන් මේ කුසල මූල සිතක අමෝහය තියෙනවා දැන් ත්‍රිහෙවතික පටිසන්ධියක් වගේ අවස්ථාවක එතෙන්දී අමෝහ මූල සිතක් ඇති වෙනවා කියලා කියන්නේ එතන අවිද්‍යාව නැහැ නේද ඒ මොහොතේ
මෙහෙමයි
තිරසන්න
අමෝහ කියන්නේ මෝහයට සාපේක්ෂව ලෝභ දෝෂ මොහ අලෝභ දෝෂ අමෝහ ඒක තේරුම් ගන්න මෙහෙම දැන් කුසල මුල් වලින් කරන්නේ මොනවද කුසල් නේද කුසල මුල් වලින් සිදු වෙන්නේ කුසල්නේ
එහෙමයි
එතකොට ඒක කර්මඵල කුසල කර්මයක් හරි එතකොට මේ කතා කරන්නේ කර්මඵල නෙවෙයි පටිච්චසමුප්පන්න බව.
නෑ සාමාන්‍යයෙන් අපි දැන් ඒක හරි. දැන් සාමාන්‍යයෙන් මම මෙහන්නේ මේ දැන් එහෙම අවිද්‍යාව මොහතකටවත් ඇති වෙන්නේ නැහැ කියලා කිව්වොත් අපිට ඉතින් අවිද්‍යාවෙන් ගැලවෙන්න බෑනේ.
එහෙම එකක් නෑ. ඒක අපි වරද්දගත්තු එක. දැන් බල්ලා ඉන්නේ අවිද්‍යාවේ කියලා ඌට අවිද්‍යාවෙන් බේරෙන්න බෑ කිව්වොත් ඒක වැරදියි. එර්නත්
ඔව් ඉතින් මේ බේරෙන මොහොතේ අපිට අවිද්‍යාව නැති වෙන්න එපා පොඩ්ඩක් හරි ඒ කියන්නේ දැන්
පොඩ්ඩක් හරි කතාවක් නෙමෙයි. නැති වෙනවා නැති වුණාම තමයි. ඒක අපි වෙනම සාකරමු. ඒ කියන්නේ නැති කරන්න
බෑ.
ඒක හිතන්න ඕන තැනක්. හැබැයි තේරුම් ගන්න නැති කරන්න බෑයි කියන තැනට යන්න එපා. හරි.
ඔව්. අපි මම බලුවා මේ අවිද්‍යාව සහ අමෝහ මූල සිත්වල තියෙන සම්බන්ධය මොකක් හරි එතන. දැන් අපි එහෙම අමෝහ වලට එතන පොඩි අතර මේ හරි සම්බන්ධය හදාගන්න ඕනේ
නේද? මෙහෙමයි අමෝහ මූල සිත් කියුවට සිත් කියන එක තියෙනවානේ.
ආ. අර අර රවිත තව තියෙනව නේද අර තදංග ප්‍රහාන සමුච්ඡේද ප්‍රහාන කියලා. ඒකද සාමාන්‍ය
මතන ඊට කලින් ඔව් මේ මේ කතාව තේරුම් ගන්න. අමෝහ මූල සිත කිව්වට සිත කියන එක හටගෙන නේද?
සිත හටගෙන
කියන එක හ ඔව් සිත කියන එක හටගත්තා කියන්නේ ආයේ ලෝකය. මේක තේරුම් ගන්න. ඒකයි කර්මඵල කි. මේ ලෝකෝත්තර දර්ශනය කතා කරන්නේ නිරෝධය ගැන. කදින්නම බෑ කියන එක. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. ඒකයි ඒක තමයි මම මුලින්ම කිව්වේ. ඒකයි කර්මඵලයි පැටලව ගත්තොත් මේක මේ තව අවුල් වෙනවා. මේ දෙක දෙකක් කර්මඵල කතා කරන්නේ ලෝකෙට අයිති දර්ශනයේදී. ලෝකෝත්තර දර්ශනයේ අපි පටිච්ච සමුප්පන්න බව තමයි කතා කරන්නේ. ඒ භවයේ තියෙන ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඔය දෙක ඒ වෙන් කරගත්තාම ඔය ගැටලු එන්නේ නැහැ. වෙලා මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි මේ 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 පටිච්ච සමුප්පන්න බව කියලා හිතාගෙන කතා කරන්නේ කර්මඵලමයි. ඒ කියන්නේ ලෝකෙට අවුණ මට්ටමක තමයි අපි පටිච්ච සමුප්පාණ ඒ කතා කරන්නේ. ඒකට අන්න එතනින් කොහොමද එහාට යන්නේ කියන එක තමයි මේ අපි කතා කරන්න උත්සාහ කරන්නේ. ඔව් මම මේ ඔබතුමාට බාධා කළා අර මොකද්ද කියලාගෙන ආපු එක.
ආ හොඳයි හොඳයි කතා වම් කරගෙන යමුකෝ මම පොඩ්ඩක් පස්සේ කතා කරමු. ඒකෙන් සල්ලේ.
ඒකේ මේ මොනවා හරි තව අහන්න තියෙනවද? ඒකේ නෙමෙයි මම කියන්නේ මේ මේ ප්‍රශ්න විදිහට. සාකච්ඡා කරන්න.
එබැවින් මම හිතන්නේ තව තව පොඩ්ඩක් අර අර ආයතන 6 ගැන චුට්ටක් කිව්වොතින් රවි මොකද ඔබතුමාගේ අර ඇත්තටම මේ ආයතන මුලාව කියන එක හරිම ප්‍රයෝජනවත් වෙනවා කෙනෙකුට. දැන් අද මං හිතන්නේ දැන් ඇත්තටම ගලක් හදනකොට එක පතුරක් ගියාම ඒක සමහරට ඒ ගල කැඩුවා කියලා කියන්නේ නැහැ. නමුත් ඒ පතුර හරි කඩාගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ මේ ගල කැඩෙනවා කියලා. ඒ කියන්නේ දැන් මම මට හිතන හොඳ දෙයක් තමයි දැන් ආයතන මුලාව දකින්න කෙනෙකුට දැන් අතරම දැන් ඔය ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියන දැන් අනිච්ච සංඥාව වඩන්න කියලා තියෙන එහෙමනම් ඒක තව ගැඹුරෙන් හිතන්න සිද්ධ වෙනවා. නමුත් දැන් යම්කිසි ප්‍රමාණයකට අපි ඒ රූපය හැදීම ගැන යම්කිසි දෙයක් හැදෙන්නේ කොහොමද කියන එක මම හිතන්නේ දැකීම තුළ කෙනෙකුට මේ తాවකාලිකව හරි දැනෙනවා නේද මේ මේ අපි මේ නිත්‍ය සංඥාව කියන එකේ වැරද්ද.
ඔව් ඒක හරි. දැන් අනිත්‍ය සංඥාව වඩන එක තමයි ඒ කියන්නේ ප්‍රතිපදාව වෙන්නේ. ඒක දැන් අර තියනවනේ දැන් සෝවාන් කෙනා සකෘදාගාමි වෙනත් අනිත්‍ය සංඥා පංච උපාදානස්කන්ධේ අනිත්‍ය. ඊළඟට සකෘදාගාමි කෙනා මොකද්ද අනාගාමි වෙනත් අනිත්‍ය සංඥාමයි.
ඔව්.
එයා රහත්ත්වයට දක්වා අනිත්‍ය සංඥාමයි. ඉතින් ඕක මන් දකින්නේ දැන් අපි සෝවාන් පුද්ගලයා අනිත්‍ය සංඥාව වඩනා වගේ පුතග්ජනයත් අනිත්‍ය සංඥාවම තමයි වඩන්න තියෙන්නේ. ඔව්. හැබැයි ඒ මට්ටම් වෙනස්. මට්ටම් වෙනස් කියන්නේ දැන් අනිත්‍ය සංඥාව කිව්වට ඒක අර එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම අනුව ඒ දකින ලෙවල් එක වෙනස්නේ. ඒකනේ දැන් සෝවාන් කෙනත් අනිච්ච සංඥා, සෝවෘද්ධාගාමී කෙනත් අනිච්ච සංඥා. ඒ එකම කෘත්‍ය කරන්න තියෙන්නේ. හැබැයි ඒක භාවිතා වෙන ලෙවල් එක වෙනස්. ඒක මෙන්න මේ විදිහට ටිකක් තේරුම් කරන්න පුළුවන්. අපි දැන් ඉස්සෙල්ලම පටන් ගන්න කෙනා ඔන්න මේ දැන් අපි ඉන්නේ සාමාන්‍ය පෘථග්ජන මනස තමයි මේ රූප එළියේ තියෙනවා කියන එක.
ඔව්.
දැන් අපි අර පුතු උපමාව ගත්ත හින්දා ඒකෙන්ම ගමුකෝ. අපි සාමාන්‍ය පටන් ගන්නකොට පුතුවක් අර එහෙම් පේනවා, අල්ලලා බලන්න පුළුවන් එළියේ තියෙනවා පුතුව කියන තැනනේ ඉන්නේ.
ඔව්.
එතකොට එයාට යම් කිසි මට්ටමක ඒ මට්ටමේ අනිච්ච සංඥාවක් වඩන්න තියෙනවා. හැබැයි ඒ අනිච්ච සංඥාව ලෝකෙට අයිති.
ඔව්.
පුතුව පිළිබඳ අනිච්ච සංඥා. එතකොට අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තගමෝ කියන එක.
ඔව්.
හරි.
ඔව්.
එතකොට එයාගේ මට්ටමට රූපේ තමයි ওই බාහිර තියෙන සතර මහා ධාතු මේ භෞතික රූපේ. එතකොට එයාගේ මට්ටමට එයා ඔකේ සමුදය හොයනවා, ඔකේ මේ නැතිවීම දකිනවා. හරි. ඒක සමහරිට ඇතිවීම නැතිවීම මට්ටමේ වෙන්න පුළුවන්. හරි. ඒක ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාව. ඒ ටික කරන්නේ මත්තක තියාගන්න ඔය පුතුවක් කියන එක පිළි අරන්නේ. පිළි අරන් කියන්නේ ලෝකෙට අයිති මට්ටමෙන් ඇත හෝ නැත කියන මට්ටමෙන් අරගෙනනේ. එහෙම මනසකට. පුටුව අපි දැන් මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති. පුටුව ඇත කිව්වත් පුටුවට අහුවෙලා, පුටුව නැත කිව්වත් පුටුවට අහුවෙලානේ.
ඔව්.
හරි. ඒ බාහිර රූපයකට අහුවෙලානේ.
ඔව්.
එතකොට ඒ දැන් තව ටිකක් මේක තේරුම් ගන්නකොට පේනවා මේ ඇත හෝ නැත කිව්වේ මේ ඇත හෝ නැත කිව්වේ මේ අපි අර මුලාවක ඉඳන් තව නැත කිව්වේ මුලාවක ඉඳන්. එතකොට මේක බාහිර ස්වභාවයක් නෙවෙයි. දැන් මේ පුතුව කියන ස්වභාවය හොයන්න ගියොත් ඒක බාහිරෙන් අහුවෙන්නේ නැහෙනි. ඒ කියන්නේ අපේ ආයතන වලට අහුවෙන්නේ නැහැ.
ඔව්. කියන්නේ
ඇහත් අහුවෙන්නේ නැහැ, කනට අහුවෙන්නේ නැහැ, නාසයට, දිවට, කයට අපි ඇල්ලුවත් පුතුව කියන එක අල්ලන්න
බෑනේ. නමුත් මේ නෙම් එකක් දැන් ඕක ඔය සාමාන්‍ය මනුස්සයගේ අවබෝධය නෑ. දැන් කෙනෙකුට විදර්ශනා කරනවා වගේ දැන් රූප සංඥාව කියන තැනින් පටන් ගත්තොත් දැන් ඇත්තටම ලෝකේ තියෙන්නේ රූප නෙමෙයි, රූප නිසා මිනිස්සු හදාගන්න සංඥාව කියන එක ගත්තොත් එතකොට ඒ සංඥාව හැදුන හැටි ඒත් හිතන්න පුළුවන්. දැන් මට මේ සංඥාවක් හැදුන දැන් අපිටම මිරිඟුවේ වතුර නැති බව අපි දන්නවා. නමුත් මිරිඟුව හැදුනේ මෙන්න මෙහෙමයි කියලා බලන්න දැක්කමක් නැහැ නේද?
ඔව්. ඒ වුණාට ඒක අපි පැහැදිලිවම දන්නවානේ ලෝකෙට අයිති පැත්තක් කියලා.
ඔව්.
මිරිඟුව හැදු ඇටි හොයන්නේ ලෝකේ තියෙන දේවල් වලින්මනේ.
ඔව්.
ඒ විදිහට කිව්වොත් බා ඒකට ලෝකයයි ලෝක සමුදයයි බලන්නේ Taman තුලින් නෙමෙයිනේ, බාහිරෙන්.
ඔව්.
තාමත් අර බුදුහාමුදුරුව පෙන්නපු පැත්තට ඇවිල්ලා නැහැනේ.
ඔව්. ඒ කියන්නේ අවිද්‍යාවෙන්ම තමයි බලන්නේ දැන් මේක නේ.
අන්න හරි. අවිද්‍යාවෙන් ඉඳන් අවිද්‍යාව අල්ලන්න යනවා.
මේක හරියට අමාරු වැඩක් කියලා හිතනවා.
පටන් ගන්නෙත් නැහැ නේ. ඉතින් තමයි අර බුදුහාමුදුරු දෙන උපමා නේද? අස්සලෝ මේ 100කට බලලා එකෙන් විදින ඒක ලේසි සෝවන්නේ එක ඊට වඩා.
බුදුහාමුදුරු අපිට ලේසි කියලා මේ පටන් අරගෙන අන්තිමට අමාරුකමනේ දාලා තියෙන්නේ.
ඒක තමයි.
අවවෙන්න මම මේ කාලේ.
අපි මේ මොකද්ද අඹ ගෙඩියකට ගලක් ගහගන්න බැරුව ඉන්නවා. ඒ වුණාට හිතාගන්නවා අස්සලෝ කිනුත් විද්දයි කියලා. ඒක තමයි. සමහරු මේ බොහොම සියෙන් සෝවන් වුණා කියලා හිතා ගන්නකොට ඒක කොච්චර අහමට නවතිනවද කියන එක ඒ වගේ උපමා වලින්වත් ඉතින් හිතාගත්තොත් ඒක වටිනවා.
ගාථාවක් තියෙනවානේ මේ රවි අර අර ගාථාවක් තියෙනවා චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං චන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති කියලා. ඒ කියන්නේ මේ මේ හයේ තමයි ලෝකය උපදින්නේ. හයේ ඔව්. එතකොට ඒක 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 අපි අපි දැන් තේරුම් ගන්න සිද්ධ වෙන්නේ දැන් දැන් උතන්දී අර ඇත්තටම ඇස ඇස අර අර ඉස්සෙල්ලා හිතපු විදිහට නම් අපි හිතන්න පුළුවන් ඔන්න මේ දැන් මෙතන අපිට බල්බ් හයක් ගැන හිතුවොතින් එකයි පත්තු වෙන්නේ. නමුත් ඉතුරු පහත් අපි තියනවා කියලා අපේ හිතේ තියනවා. ඒක නේද අපේ ඔය නිත්‍ය සංඥාව කියන්නේ නේ.
ඔය චසු ලෝකෝ කියනකොට බලන්න ඒ ආයතන හය නේද?
ඔව්.
හොන ඔතන හරි වැදගත් තැනක් දැන් අර මම අර පුටුවේ උපමාව කිවි ඇත නැත කියලා එළියෙන් බලනවට වඩා දැන් පුටුව ඉපදුනේ කොහෙද කියලා බලන්න ඕනනේ.
ඔව්.
පුටුව කියන දේ දැන් අර ඒ ස්වභාවය හොයාගෙන යනකොට පේනවා මේ පුටුව කියන එක කවදාවත් අත්දකින්න බැරි එකක්. එහෙන් දැක්කත් පුටුව අහුවෙන්නේ නැහැ, අල්ලලා බැලුවත් පුටුව අහුවෙන්නේ නැහැ. අපට පුටුවේ ලක්ෂණයක් අහුවෙනවා මිස පුටුව කියන එක අහුවෙන්නේ
නැහැනේ.
ඔව්. එතකොට අපි දැන් පුටුව කියන එක කොහෙන්ද දාගත්තු හින්දා නේද පුටුව අල්ලන්න අත දාන්නේ?
හ්ම්.
ඔන්න පුටුව ඇල්ලුවා කියලා ඇල්ලුවට අර ස්පර්ශයක් දැනුණා විතරයි. දැනීමක් ආවා විතරයි. හැබැයි පුටුව දැනුනේ නැහැ. පුටුව දැනුණා කියලා හිතාගත්තා විතරයි. හරි. එතකොට මෙන්න මේ මේ ඒ වුණාට පුටුව කියන එක අපිට ලෝකේ වෙලා. ලෝකේ. එතකොට මේක මේ ඇත නැත කියපු පැත්තේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ පුටුව කියන තැන. පුටුව කියන එකක් සකස් වුණ එකේ තමයි ප්‍රශ්නේ
තියෙන්නේ.
එතකොට අන්න ඒ පුටුව කියන එක සකස් වුණ හින්දා නේද අපිට පුටුවක් බලන්න හිතුණා නම් හිතෙන්නේ. ඇහැක් උපද්දන්න ඕන. පුටුවක් අල්ලන්න හිතුණත් අල්ලන්නේ. මේ පුටුව කියන එක තියෙන හින්දා නේද? එතකොට අපි හොයන්න ඕන ඔන්න ඔතන. ඒ කියන්නේ බාහිරෙන් හෙව්වට මේක මේ 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 හොයාගන්න බෑ. ඒ මුලම අල්ලන්න ඕන. මුල කියන්නේ මෙන්න මේක කොහොමද මේක හටගත්තේ කියන තැන.
ඔතන වචන දෙකක් තමයි චසු කියන එක. ඒ කියන්නේ මේ හයෙහි තමයි මේක උපන්නේ කියන එක නේද? එතකොට චසු ඔය ඒක සත්තමී විභක්තියෙන් තියෙන්නේ එය තුල තමයි මේක
උපදින්නේ. ඔව් ඒක එය තුල කිව්වත් දැන් ඒ දැන් අර ඒ පුටුව කියන එකට ඕනම මොනවා හරි කියන එක දාගන්න පුළුවන්. මොනවා හරි එකේ විශේෂ අවස්ථානේ දැන් පුටුව කියලා ගත්තේ.
ඔව්
ඒ දැන් ලෝකෙට ඉතින් මොනවාම හරි කියන මොනවාම හරි. ඒ මොනවාම හරි කියන එක අත්දකින්න තමයි අපි ආයතන උදව් කරගන්නේ. එන මොනවාම කියන එක පිළිගන්න තාක්කල් දැන් පුටුව කියන එක පිළිගන්න තාක්කල් තමයි පුටුවක් දකින්න අපිට ඇහැක් ඕන වෙන්නේ, කයක් ඕන වෙන්නේ නේද, ආයතන ටික ඕන
වෙන්නේ.
අන්න ඒ වගේ ඒක අර අපි තව ටිකක් මේ සුද්ධ කරලා ගත්තොත් මොනවාම හරි කියන අදහසක් තියෙනවා. ඒ මොනවාම හරි කියන එක ආපු ගමන් ඒ මොනවාම හරි හොයන්න අපිට ආයතන ඕන. හරි. එතකොට මේ මොනවාම හරි කියන එකේ මේ ආයතන හයම හැංගිලා තියෙනවා. කියන්නේ අපි ආයතන වලින් මේක දැන් අත්දකින්න හදන්නේ.
ඔව්.
එතකොට අර චසු ලෝකයේ කියන එක හයම එතන තියෙනවා. එතකොට ඔන්න ඔය ගතියට අපි නිකන් අපි හරි කැමැති. ඒ දකින්න ඕන ගතිය නෑ, අල්ලලා බලන්න ගතිය නෑ, කණෙන් අහන්න තියෙන ගතිය ඔන්න ඕකට අපි ප්‍රිය කරන ඒ ඒක තමයි අර දැන් චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං කියන්නේ.
ඔව්.
චක්කුව කියන එකට අපි ඒක මේ ලෝකේ ප්‍රියයි.
ඒ කියන්නේ රූපයට විතරක් නෙමෙයි චක්කු කියන එකට අර වගේමයි නේ.
ආ හරි. චක්කු කියන ගතියමයි මේ රූපය වෙන්නේ. ඒ කියන්නේ රූප දැන් පුත්ත කියන ගතියමනේ. තාම පුතුව දැක්කේ නැහැ.
නෑ. ආ.
පුතුව කියන ගතියමයි මේ මේවා අත්දකින්න ඕන කියන ආයතන උපදන ගතිය තියෙන්නේ.
දැන් ඔය දැරීම කියලා කියන්නේ මොකද්ද?
රවි ඒක තමයි දැරීම කියලා උන්වහන්සේ වචනේ යොදන්නේ ඔන්න ඔය දැන් පුතුව දරාගෙන ඉන්නේ කියන්නේ ඒ දරා ගැනීම නිසා තමයි අපි ඇහෙන් පුරක් දකින්න පුළුවන් පුතුවක් අල්ලන්න පුළුවන් පුතුව කියන එක දරාගත්තු හින්දා ඒ දරා ගැනීමමයි මෙතන දැන් ආයතන හය වෙන්නේ කියන එක පේනවාද එතන තමයි ඇත්තටම දැන් මේ අපි හොයනවා නම් හොයන්න ඕන එතන මොකද ඔතන තමයි මම ඉන්නේ ඕකමයි මම කියන්නේ ඔතන මම ඉන්නා නෙමෙයි ඕකමයි මම
එතකොට සමුදේ කරන්න ඕනේ ඔතනයි ඔතන සමුදේ ධම්මවල පස්සේ නේද
ඔව් හරියට හොයනවා නම් දැන් අපි සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් සක්කාය දිට්ඨියම හොයන්න එපේ.
ඔව්.
නැත්තනක් හෙව්වට හරි.
ඔව්.
ඒකම තමයි එක එක වචන වලින් පංච උපාදානස්කන්ධය කිව්වත් ඕකම තමයි. කිව්වත් ආයතන කිව්වත් මොකද්ද ධාතු කිව්වත් ඕකම තමයි.
ඔව්.
හැබැයි අපි ඕක හස්තරගෙන තියන මේ බාහිරයක් ගැන කියන්නේ කියලා. එළිය ලෝකයක්. එතකොට ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ බාහිරෙන් හෙව්වට මේක දකින්න බෑ. තමන් බලන්න කියන්නේ මේ ආයතන තුලින්ම බලන්න ඕන. ආයතන නැගදී ආයතන තුලින්ම බලන්න වෙනවා. අර පිහියෙන් පිහිය කපන්න වෙලා තමයි
තියෙන්නේ.
කරද්ද එතකොට එහෙම බලනකොට ඒ ආයතන ඉක්මවා යනවා. ඒ ආයතන රැවටෙන්නේ. ඒ ආයතන ඉක්මවාගෙන දැක්ම ඇති වෙන්න ඕන.
තව දැන් ඒ Nirodhaය කියන එක දැන් උනන්සේ අවදාහරණය දැන් Nirodhaය දැකීමෙන් තමයි දැන් අනිත් සත්‍ය ටික මේ සාක්ෂාත්ෙන්නේ කියලා. ඒක උඩට අපි
ඒ Nirodhaය කියන්නේ දැන් ඔතන ওই චක්කු කියන ගතියක් තියෙනවනේ. ඇහැ කියන ගතිය.
ඔව්.
එතකොට ඒ දැනට ඕක තියෙන්නේ අවිද්‍යාව නිසා. ඒක අපිට පේන්නේ නැහැ.
ඔව්.
හරි.
ඔව්.
ඒ නිසා තමයි අර අවිද්‍යාව කියන අර ස්විමින් පූල් එකේ කිමිඳුන් කාර්යෝ 6 දෙනා ඉන්නවා කියන්නේ.
ඔව්.
එතකොට ආයතන 6 උපද්දන ඒ ආයතන 6 උපද්දන නෙමෙයි. ඉතින් ආයතන 6ම තමයි ඒක.
ඔව්.
මේ ඒ අවිද්‍යාව තියෙන නිසා යෝග තියෙන්නේ. එතකොට Nirodhaය කියන ස්වභාවය තමයි ඔය ඇහැ කියන එක ඇහෙන් ශූන්‍ය වෙන්න ඕන. يعني යම් කෙසේ ඇහැ කියන ස්වභාවයක් තිබුණා ඒක ශූන්‍යයි. එකට මේ ආයතන 6 කියන ගතිය ඒවයින්ම ශූන්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ පිහියෙන් පිහිය කැපුවට පස්සේ පිහියක් ඉතුරු වෙන්න බෑ. අන්න එහෙම තත්වයක් කියන එක තමයි මේ Nirodha ස්වභාවය
කියන්නේ.
ඒකට Nirodhayට සාපේක්ෂව මේක සංස්කරණයක්. ආයතන සකස් කිරීමක් තියෙනවා. ඔව්. අවිද්‍යාව නිසා සකස් වීමක්.
ඔව්. ඒ ඔය සතිපට්ඨානෙදී අර සුතේ ධම්මානුපස්සී ධම්මානුපස්සී
මට මේ එතෙන්ට එන්න හැදුවේ දැන් අර මුලින්ම මං කිව්ව නේද දැන් සෝවාන් කෙනා වඩන්නේ අනිච්ච සංඥාව වෘදාගාමි කෙනත් අනාගාමි කෙනත් ඔය අනිච්ච සංඥාවමනේ වඩන්නේ
ඔව්
එතකොට දැන් අර පෘථග්ජනයා අනිච්ච සංඥාව වඩලා තියෙන්නේ අර බාහිර ලෝකේ
ඔව්
හරියට මේක ඇති වෙන තැන නෙවෙයි
ඔව්
එතකොට සම්මාදිට්ඨිය එනකොට සෝවාන් කෙනා දැන් අනිච්ච සංඥාව වඩන්නේ කොහෙද මේ උපදීන තැනමනේ එකෙනෙන්නේ ආයතන හයමනේ ආයතන වලින් ගන්න අරමුණු පැත්ත නෙවෙයි ආයතන හය
එකෙනෙන්නේ
හැකීමේ හැකියාව කියන මට්ටමයි චක්කුන් ලෝකේ කියන තැන
මොකද
චක්කුන් කියන මට්ටමේ තමයි තණ්හාව උපදිනව නම් උපදින්නේ තණ්හාව නිරුද්ධ කර වෙනව නම් නිරුද්ධ වෙන්නේ එත්තේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජති නිරුජ්ජමාන නිරුජ්ජති එතකොට ඒ සෝවාන් නැත්තම් ඒ සම්මාදිට්ඨිය එන කෙනා දන්නව කොතනද මේකේ බලන්න ඕන තැන කොතනද මේක හරියටම මේ හොයන්න ඕන තැන දැන් අපි වැරදි තැනක හෙව්වට හම්බ වෙන්නේ නැහැ හොරාව හොයන්න අපි හොරා නැති තැනක හෙව්වට හරියන්නේ
නැහැ
ඔව් ඒ හොරා ඉන්න තැන ගැන අවබෝධයක් එන්න ඕන
ඒක
සංකාය ගැන හොයන්න නම් ඒ හොරන්න ඕන තැන හරියට දන්නවා. කියන තැන. හැබැයි එතනත් මේ අනිච්ච සංඥාවම තමයි වඩන්නේ.
ඔව්.
එතනත් අර ඉති රූපයි ඉති රූප සමුදේ ඉති රූප සත්ත ගන්න. හැබැයි දැන් ඉස්සෙල්ලා රූපේ හොයපු තැන නෙවෙයි දැන්
හොයන්නේ.
එහෙමයිද? ඉස්සෙල්ලා පුටුව හොයපු තැන නෙවෙයි දැන් පුටුව.
ඔව්.
එතකොට අන්නේ දකින මට්ටම වෙනස් වෙනවා. ඒ ලෙවල් එක වෙනස් වෙනවා.
ඔව්. ඒක
ප්‍රඥාවන දෙයක්. මේ බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මේ කියන්නේ තේරුම් ගැනීම තුලම එන එකක්.
ඔව්. දැන් උතන ප්‍රතිපදාව දැන් අපි හිතමු දැන් නැතරම සතිපට්ඨාන සූත්‍රයේ ඉති අජ්ජත්තං වාඛායි කායානුපදේ බහිද්ධා වාඛායි අජ්ජත් බහිද්ධා වාඛායි කියනකොට දැන් ඔන්න එතන අල්ලනවානේ දැන් රූපය නිසා ඇස උපදිනවා ඇස නිසා රූපය උපදිනවා ඇසයි රූපයයි නිසා චක්කු විඥානය උපදිනවා ඔය 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 පියවර කීපෙන් යනකොට ඕක අහුවෙන්නේ නැද්ද
ඒක ඉතින් ඒ බලන මට්ටම වෙනස් වෙන්නේ මං කිව්වේ සම්මාදිට්ඨිය තියෙන කෙනා බලන මට්ටම නෙමෙයි සම්මාදිට්ඨිය නැති කෙනා බලන්නේ දෙන්නම වඩන්නේ අනිච්ච සංඥාව. දෙන්නම හිතා විදර්ශනාව කියලා. හැබැයි නියම විදර්ශනාව වෙන්නේ සම්මාදිට්ඨිය ආවට
පස්සේ.
කරන්නේ එකම වැඩි. හරි ප්‍රතිඵල දෙක වෙනස් වෙනවා නේද?
ඔව් ඔව්.
දැන් සමහර වෙලාවට ප්‍රශ්නයක් එනවනේ මේ හැමෝම මොකද්ද මේ එකම කරන්නේ? රහත් වෙන්න කරන්නේත් ඒක, සෝවාන් වෙන්න කරන්නේත් ඒක, අනාගාමී වෙන්න කරන්නේත් ඒක. ඒ වුණාට ඒක ඒ යෙදෙන මට්ටමේ වෙනසක් තියෙනවා. ඒක අපිට ඉතින් හිතලා ගන්න බෑ මෙහෙමයි කියලා.
ඒ ස්ථානෙට අනකොට තමයි ඒක මේ වෙන්නේ නේද? අනේ බොහොම පින් රවි. thank you මං. දැන් තව කට්ටියට ඇති ප්‍රශ්න එහෙම.
කාට හරි අහන්න දෙයක් තියෙනවද?
රවි මහත්මයා පොඩ්ඩක් තව විස්තර කරලා දෙන්න පුළුවන්ද? ඇහැ එහෙම ශුන්‍ය වෙනවා කියන එක පොඩ්ඩක් මේ උදාහරණයක් වගේ එක ඔබතුමාට පුළුවන් ද අපිට
පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් ඒක ඉතින් අර එක අර තේරුම් ගන්න ඕන දකින්න ඕන ඵලයක් අපි විස්තර කරන්න ගියොත් දැන් අපි දැන් මුලින්ම පුටුව කියලා එකක් තියෙනවානේ දැන් පුටුව ගැන හොයාගෙන යන්න ඕන පුටුව කියන්නේ මොකද්ද කොහොමද පුටුව තියෙන බව දන්නේ එහෙම එහෙම හොයාගෙන යනකොට පේනවා කවදාවත් මේ පුටුව කියන එකක් අත්දකින්න බෑ, අත්දකලත් නෑ නේද? එතකොට පුටුව පුටුවෙන්ම ශූන්‍ය වෙනවා. ඒක අවබෝධය තුළ වෙන එකක්. කලින් පුටුවක් කියලා මහ ලොකුවට දෙයක් ගත්තට එහෙම කිසිම දෙයක් ගන්න බෑ. ශූන්‍ය. පුටුව කියන එකම ශූන්‍ය. ඒක හැබැයි ඇත්ත අවබෝධ වෙනකොට එන මට්ටම. තේරෙනවද? ඒකෙන් හිතා ගන්න පුළුවන්ද? එතකොට අපි දැන් ඇහැ කියලා දෙයක් අරන් තිබුණාට, චක්ක දෙයක් තිබුණාට, ඒක ඇත්ත දකිනකොට චක්කුව චක්කුවෙන් ශූන්‍ය වෙනවා. ඇගෙනේ තව විදිහට කිව්වොත් අවිද්‍යාව මතයි යෝග තියෙන්නේ. අවිද්‍යාව යෙදුන් නැත්නම් පිහිටන්න බෑ. එහෙම දෙයක් අදාළ වෙන්නේ නැහැ. කතා කරන්නවත් බෑ. ඔබතුමිය කියපු දැන් ඇහෙනවා
කියන්නේ නෑ. මම කිව්වේ දැන් අපි පළවෙනි මේ පියවර විදිහට අපි ඉස්සෙල්ලත් බැලුවන්නේ මේක හිතෙන් දකින දෙයක් කියන එක. දැන් ඒ කියන්නේ මේ බාහිරයට තියෙන එක, මේ අර නිත්‍ය සංඥාව, ඒ කියන්නේ අර බාහිරයට තියෙන ඕලාරික ගතිය මේ නැති කරගන්න, ඒ කියන්නේ නිත්‍ය විදිහට අපි ගත්ත එක. එතකොට එතෙන්දි අපි හිතෙන් දකින දෙයක් විදිහට නේ අපි මුලදී බලන්න පටන් ගත්තේ. එතකොට එතනත් අපි ඇත්තටම වැරද්දක් තියෙනවා කියන එක අපිට දැන් තේරෙනවානේ. එතකොට ඒකත් අපි නැති කරගන්න කොට තමයි අපිට මේ මේ
ආයි ඩ්‍රොප් වෙනවා වගේ නේද? ඇහෙන්න නැතුව ගියා.
මං හිතන්නේ මගේ එක මේ ටිකක් ඩිස්කනෙක්ට් වෙනවා වගේ කතියක් තියෙනවා. දැන් ඇහෙනවද රවි මහත්මයා?
දැන් ඇහෙනවා.
මුලදී අපි පළවෙනි පියවර විදිහට අපි ඇහෙන් මේක හිතෙන් දැකපු දෙයක් කියලා අපි ගත්තානේ. ඒ කියන්නේ මේක අර බාහිරයට තියෙන එක නැති කරගන්න අපි මුලදී එහෙම බැලුවා. ඊට පස්සේ දැන් අපිට පේනවා හිතෙන් හදාගත් එකත් ඒකත් අපි වැරදි කියන එක. ඊට පස්සේ මේ විදිහට තව ටිකක් ඉස්සරහට යනකොට තමයි ඇත්තටම මේ තත්ත්වයට අපිට එන්න පුළුවන් වෙන්නේ නේද? ඒ කියන්නේ
ඒකයි එක එක්කෙනාට ඒ බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඕකේ එන්න ඕන ආයතන හයම විද්‍යා ප්‍රත්‍යයන් කියන තැනට එන්න ඕන. හරි.
එහෙමයි රවි
මහත්මයා. ඔව්. තාම හිතලා බලන්න. ඔව්. ඔව්. දැන් ඉතින් සමහර වෙලාවට අර උන්නබ බ්‍රාහ්මණ සූත්‍රය වගේ පෙන්නනවා ඉස්සෙල්ලා ඉන්ද්‍රිය පහ තේරුම් ගන්න. ඉන්ද්‍රිය පහට පිළිසරණ මනස. ඊළඟට මනසට පිළිසරණ සතිය. කියලා එහෙම පිළිවෙලක් වෙන්නන තැනුත් තියෙනවා. ඒක සමහර විට ඒ විදිහට පහසු වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ ආයතන හයම අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන තැනට එනකන් එන්න වෙනවා. නැත්නම් අනිත් ආයතන ඉවර කරලා හිත විතරක් ඉතුරු කළත් හිත කියන ආයතනෙට අහුවෙලා. සිත කියන එකත් මේ අර ආයතන වගේමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. එතකොට ඒකෙත් අනිත්‍ය සංඥාව වඩන්න වෙනවා. අනිච්ච සංඥාව වඩනකොට එන අදහස මොකද්ද? ඒක පටිච්ච සමුප්පන්න බවයි. ඒ කියන්නේ ශුන්‍යතාවය. ඒ කියන්නේ නිරෝධ ධර්මයක් නේද? මේ මේ මෝඩකමට උපද්දගෙන මෙච්චර කල් හිටී කියලා වගේ. ඒ දැන් මේවා ඉතින් තේරුම් ගන්න ඕන. මේ වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඒ වුණාට ඒවයි අදහසයි ගන්න ඕන කියන එක.
දැන් අපි කිව්වොත් අර පුටුවේ එක ගත්තොත් දැන් පුටුව කියලා කියන්නේ පුටුවේ ගතිනේ අපි කතා කරේ. මේ පුටුව අල්ලනකොට මෙහෙමයි කකුල් තියනවා එහෙම කියලා. ඒ කියන්නේ එතෙන්දි අපි ඒක තව ටිකක් ඉස්සරහට, ඒ කියන්නේ අපි එතෙන්දි කතා කරන්නේ පුටුවේ කියන එක නේ, පුටුව කියන එක නෙමෙයි. අන්න ඒ වගේ තමයි ඒක තව ඉස්සරහට හිතන්න ඕනේ නේද? ඒ කියන්නේ දැන් අපි කවදාවත් පුතුව කියන එක අහුවෙන්නේ නැහැනේ ඇත්තටම. එහෙම බලනකොට පුතුවේ
ඇතිනේ එහෙම කියන්නේ කොහොමදගෙන යනකොට පුතුවේ ඒවා හෙව්වට පුතුව අහුවෙන්නේ නැහැ කියන එක දැක්කම ඊළඟට පුතුව කියන එක හොයාගෙන යනවානේ. පුතුව කියන එක හොයාගෙන යනකොට දැන් බාහිරින් ඕක හොයන්න බැහැ කියලා පේනවා. ඊළාට හිත ඇතුළෙනුත් ඕක හොයන්න බැහැ කියලා පේනවා. මුලින් යන්නේ බාහිරේ නෙමෙයි හිතේ කියලා. එනතර හිත හිතෙත් ඔව පුතුවක් කියලා එකක් එක දිලා නැහැ. පුතුව කියන එක අවිද්‍යා ප්‍රත්‍යෙම්මයි කියන තැනට යනකම් ඒක දකින්න ඕන. අවිද්‍යාව ඇති තාක්කල් පුතුව තියෙනවා. අර අවිද්‍යාව තියෙනකම් වතුරේ බල්ලා ඉන්නවා වගේ.
එහෙමයි.
එතකොට ඒක දැන් අපේ ඔය පුතුව ඉපදුන තැනටම යනකොට අර ඉස්සෙල්ලා කතා කළා වගේ එතන මේ ආයතන හයෙන් පුතුව අත්දකින්න ගතියක් මේ තියෙන්නේ. පුතුව කියන නිකන් මොකද්ද දෙයක් උපද්දගෙන ඒ ඒ ඒක ආයතන හයෙන් අත්දකින්න පුළුවන් තැනට දෘෂ්ටියක් ඇවිල්ලා. ඒක තමයි මම අර පුතුව කියන එකට මොකක් හරි කියන එක දැන් මොනවම හරි කියන ඒක තියනකම් ආයතන හය තියෙනවා. ආයතන හය කියන්නේ ඉතින් ලෝකේ කිව්වත් දුක කිව්වත් මම කිව්වත් සත්‍යය කිව්වත් ඔය මායය කිව්වත් සේරම එකයි.
එහෙමයි රවි මහත්මයා. බොහොම පිං.
දෙරුවන් සරණ.
දෙරුවන් සරණයි.
රවි තව දැකදව නාම රූප පරිච්ඡේදය කියලා දැන් අපි අතරම බලන දැල්මක් තියෙනනේ නාම රූප දෙක කරලා බලන එක. එතකොට විඥානේ. එතකොට ඒක මේ ඉති පරිසෝපපන්න විදිහට ලෝකෙට අයිති සා නැති විදිහට කොහොමද කරන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා බලන්න.
ඔය ඒවා ඇත්තටම අපිට අහුවෙන්නේ ලෝකෙට අයිති පැත්තෙන්. අපි රූපය කිව්වොත් අපි දැන් හිතන්නකෝ අර දැන් පුතුව කියන එක රූප මට්ටමෙන්මනේ
හිතන්නේ. ඔව්.
රූප තියෙන්නේ ලෝකේ කියන මට්ටමේනේ අපි ඉන්නේ.
ඔව් ඒ වරට එතන අපි බලනනේ දැන් නාම රූප සහ විඤ්ඤාණ කියන්නේ. නාම රූප පරිච්ඡේද කියන එක නාම රූප වෙන් කරනවා කියන්නේම අපි නාම ධර්ම රූපේ විතරක් නෙමෙයි අපි දකින්නේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධයත් බල දකිනවනේ නේද? ඒකට දකිනකොට ඒ තුල අපිට පේන්නේ නැද්ද මේ පටිච්චසමුප්පන්න බව?
ඒක පේනවා. මෙහෙමයි දැන් ඒක අපි රූපයයි නාමයයි වෙන් කරන්න ගියොත් රූපය කියලා වෙනම දෙයක් පනිනවා එන නාමය කියලා වෙනම දෙයක් පනිනවා. එහෙම ඒ දෙකෙත් තියෙන අර පටිච්චසමුප්පන්න ස්වභාවය. ඒ කියන්නේ නාමකින් තොරව රූපයක් ගැන කතා කරන්න බෑ, රූපයෙන් තොරව නාමයක් ගැන කතා කරන්න බෑ.
ඔව්.
ඒක තව ටිකක් බලාගෙන යනකොට ওই දෙකම එකයි වගේ ඇත්තටම. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියන එකට එකක්වත් වෙන්න පුළුවන්.
මේ
දැන් අපි ඕක දෙකක් කරගෙන වෙන් කරගෙන අර ද්වේතාවයකට අහු වෙලා එහෙම ගැට ගහගෙන ඉන්නේ.
ඔව්.
ඒ එතකොට ඒ ගැට ගැහෙන විදිහ තමයි ඔය පස්සය කියලා අර අධිවචන සම්පස්ස පටිග සම්පස්ස කියලා එහෙම එන්නේ.
ඔව්.
එතකොට ඒකේ අර මතක ඇති මහා නිදාන සූත්‍රය එහෙම විස්තර කරනවා.
ඔව්.
ඒ යම් කිසි මොනවා හරි හේතුන් නිසා නේද?
ඔව්.
හතර ආකාරයක පෙන්නනවානේ හේතු ටික.
ඔව්.
උද්දේශ නීති ආකාර ලිංගේසු කියලා හම් පෙන්නන්නේ. මෙන්න මේවා නිසා නාමකායක් පනවයිද ඒවා නොයදෙන කල්හි කියලා අහන්නේ. මේ හේතු නිසා නාමකායක් පනවයිද ඒ හේතු නොයදෙන කල්හි. ඒ කියන්නේ නාමකායක් පනවෙන්න බැහැ කියන එකනේ කියන්නේ හේතු යෙදුන්නේ නැත්තම්.
ඔව්.
අන්න එහෙම වුණොත් අර රූපක අධිවචන සම්ප්‍රස්සයක් වෙන්න පුළුවන්ද?
හ්ම්.
නාමකායක් පනවුනේ නැත්තම් ඉතින් ඒකට ගැට ගන්න බෑනේ රූපය.
ඔව්.
ඒක අනිත්‍යත්ව පෙන්වන්නේ ඒ යම් කිසි හේතුන් නිසා ආකාරයේසු ලිංගේසු උද්දේසු නිමිත්තේසු මේ රූපකාය පැනවේද ඒ හේතු නොයදන කල්හි. යදන කල්හි කියනකොට තේරුම් ගන්න පුළුවන් නේද රූපයක් ඉපදිලා නැහෙනි.
ඔව්.
දැනේ. එහෙම වුණහම ඒ රූපෙට අපිට දැන් නාමයක් ගත්තහන්න බෑනේ.
ඔව්. දැන් උතන
හරි
නැහැ කියන්නේ දැන් උතන ප්‍රශ්න අහන්න තවඳුර අහන්නේ නැහැ. අනන්ත හම්බුනට දැක්ක කියන එකනේ කියන්නේ උත්තර දෙන්න වෙන්නේ. එතකොට ඒකෙත් අපි සිග්නිෆිකන්ස් එකක් තියනවාද?
නැහැකම් බන්ති කියලා උත්තර දෙන්නේ නේද?
ඔව්.
මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ඇහුවහන් වෙන්න බෑයි කියලා තමයි
කියන්නේ. ඔව් නොයෙදුනොත්.
ඔව්. ඒකෙන් දත යුතුයි මේ නාම රූප පත්‍ය පස්සෝ කියන එක. හතරේ. නාම රූප යෙදුන් නැත්නම් එතකොට පස්සයක් ගැන කතා කරන්න බෑ.
ඔව්.
ඒ නාම රූපේ ගැටේ ලිහුණක් කියන්නේ නාමයේ වෙනම තියෙනවා රූපේ වෙනම තියෙනවා කියන එක නෙවෙයි.
නහ
නාම රූප උපරෝධණය කළා කියන්නේ.
ඔව්.
අසේසං උච්චති.
ඔව්.
එතන මංච රූපංච අසේසං උපරුජ්ජති කියන්නේ.
ඔව්.
ආන්න ඒක තමයි ප්‍රස්ස නිරෝධ කියන එක. ඒක නිරෝධ ධර්මයි. මස්සෙන් අසති ඉදන් අහෝති. පැත්ත. ඒ රපි අපි කරගන්න මුලින් හිතන් හිටියට මේ රූප කියලා જાතියක් තියෙනවා නාම කියලා જાතියක් තියෙනවා ඔහොමම හිතන් හිටියට ඒවා සේරම ওই නිරෝධ ධර්ම පටිච්ච සම්පන්න ධර්ම.
ඔව් ඒක තමයි. ඒක තමයි දැන් මට තියෙන ගැටලුව තමයි අර දැන් මාළුක පුත් සූත්‍රයේ කියන දැන් රූප ඒකේ හොඳටම පැහැදිලි වෙනවා දැන් මේ රූප සංඥාවක්ම මිසක් රූපයක් කියලා දෙයක් කියන්නේ ඇත්තටම මේ හසු වෙන්න විදිහක් නැහැනේ රූප සංඥාවක්මයි හැදෙන්න කියන්නේ ඒ කියන්නේ අවිද්‍යාවෙන් හදාගත් එකක්ම තමයි රූපයක් වෙන්නේ එතකොට ඔය මේ රූපන ලක්ෂණය අරෝමේව කියනවා මට තේරෙන්නේ නැහැ දැන්
ඔය මං හිතන්නේ ඒවා එහෙම තේරුම් කරගන්න කඩ කඩ බලන්නම අත්‍යවශ්‍ය නැහැ.
ඔව්න්ට
ධර්මතාවයේ දකින්න පුළුවන් නම් කියන්නේ ධර්මතාවයේ දැක්කට පස්සේ වචන ටික ලියා ගන්න පුළුවන්. ධර්මයේ දකින්න ඕවෙම මේ දැනගන්න ඕනද කියන එක ඉතින් ඒක ප්‍රශ්නයක්. හැබැයි ඒකෙන් කියන්නේ දැනගන්න එපා කියලා.
ඔව්. නෑ අර අතන තියෙන හොඳටම පැහැදිලිනේ. අත්ත නාමං රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥාච. එතකොට යම්තරක මේ රූප සංඥාව කියන එක උපරෝධණය වෙනවා නේද? කියන්නේ මැකිලා යනවා නේද? ඒතේසත් සිජ්ජතේ ජතා නේ?
ඔව්. ගැටේ ලියන්නේ එහෙම තමයි.
එතකොට එතන පැහැදිලිවම කියවෙනවනේ මේ ඒ කියන්නේ තියෙන රූපයක් ගැන නෙමෙයිනේ කතාව කියන්නේ රූප සංඥාවක්මයි. රූප සංඥා විපල්ලාස කියන එකිනුත් තේරෙනවා. අපි මේ රූපයක් අවිද්‍යාවෙන් හදාගත්ත එකක් කියලා. ඒ කියන්නේ තියෙන රූපයක් ගැන පොතනකවත් කතා වෙන්නේ නැහෙනේ.
ඔය ඒක තමයි දැන් රූපයේ පිරිසිඳ දකිනවා කියලා රූපය ඇත්ත බලාගෙන ගියත් ඕකම තමයි වෙන්නේ දැන් මම ඔය කායනුපස්සනාව විදිහට දකින්නෙත් ඕක.
ඔව්.
රූපය කියන්නේ කයක් කියන්නේ මොනවා හරි ස්වභාවයක්. රූපමය ගන්න. එතකොට ඒක හොයාගෙන හොයාගෙන යනකොට මෙහෙම දෙයක් මේ පනෝගෙන හිටියා මිසක් එහෙම දෙයක් උපදින්නවත් නැති මේ නිරෝධ ස්වභාවයන්නේ.
ඔව්.
අර අර උපමාන් කිව්වා වතුරේ හදපු බල්ලෙක්නේ කියලා වගේ වැටහෙන්න ගන්න.
ඔව්.
කොට අන්නේ ඒ ස්වභාවය දකිනවා නම් මේ මේ මං හිතන්නේ වචන ඔක්කොම එතන තියෙනවා කියලා. මොන ආකාරයෙන් කිව්ව?
ඔව්.
ඔව්. ඔයිකින් එක එක පරියායෙන් කතා කරන්න පුළුවන්. ඒක කතා කරන එකත් හොඳයි. එතකොට මේ මේ දැක්ම ඇති වුණත් ඔය ඕන පරියායකට ගැලපෙනවා ඒක.
අර අර එත අතන එක ගැටලුවක් තියෙනද අතර ආයතනයකින් දැන් අතම අර දෙකෙන් මෙහෙම තාවකාලික නිරෝධයක් නිරෝධය කියලා කියන්නේ හැබැයි යම් කිසි තැනක නිරෝධයක් කියනවා නම් ඒ නිරෝධය දකින්න පුළුවන් වෙන්නේ පැයි මේ දෙකෙන් ඒක පටන් ගන්න ඉඳලම නේ.
ඔව් ඒකෙන් නිරෝධය ගැන අවබෝධයක් තුලින්ම තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ නිරෝධයක් දකින්නම වෙනවා සත්‍ය ඥාන මට්ටමේ. නිරෝධය ගැන අදහසක් නැත්තම් මං හිතන්නේ මේකේ මුකුත්ම අදහසක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් තේරුම් ගන්නවත් බැරි වෙනවා. එතනේ ලෝකෝත්තර දර්ශනය කියන එක. එතකොට තමයි අපි අර කර්මඵල වලින්ම කතා කරන්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති පැත්තකින්ම කතා කරන්නේ මේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න බැරි වෙනවා.
ඔව්.
එතකොට මේ පටිච්ච සමුප්පන්න බවට එනකොට ඔය හැම එකක්ම මොන විදිහට කඩලා කඩලා කොච්චර මොනවා කළත් දැන් අභිධර්මෙන් ගත්ත රූප චිත්ත චෛතසික කියන ප්‍රධාන ටිකනේ ඔය කඩන්නේ.
ඔව්.
ඔක්ක කොහොමද ඇදුවත් ඔව තේරම විද්‍යා ප්‍රත්‍යයෙන් කියන එකයි තේරුම් ගන්න ඕන.
ඔව්.
සංකත ධර්ම. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකත ධර්ම. එතකොට ඒ අසංකතය සඳහා තමයි ඔය ටික ඉගෙන ගන්න ඕන ඉගෙන ගන්න
තියෙන්නේ.
ඔව්. අපි ඔය ටික පාඩම් කරගෙන ඉන්න නෙවෙයි.
ඔව්.
ඒවා මොන විදිහට තර්ක විතර්ක දාලා මොන විදිහට විස්තර කළත් ඒ අන්තිමට ඔය හැම එකම ඕන වෙන්නේ ඔය අසංකත කියලා තේරුම් ගන්න. අවිද්‍යා ප්‍රත්‍ය. ඒ කියන්නේ නිරෝධ ධර්ම.
ඔව්.
ඒ අසංකතය සඳහානේ ඔය තේරුම අවශ්‍යයි.
ඔව්.
මේක සමහර විට අර ගැඹුරු ගැඹුරු පැත්තෙන් එක එක උපමා දදා පෙන්වන්න පුළුවන්. සමහර විට කෙනෙකුට මට හිතෙන්නේ ඊට වඩා සරල විදිහට ගෝචර වෙන්නත් පුළුවන් කියලා. හැබැයි කොහොම ගෝචර වුණත් එකම ධර්මතාවයේ චතුරාර්ය සත්‍ය වෙන්න ඕන. දැන් අපි අර එක එක කමටහම් බැලුවහම ඔය දැන් චුල්ලපන්තක හාමුදුරුවෝ වගේ දුන්නේ.
ඔව්.
ඔව් වචන ගොඩක් නෙවෙයි නෙදුන්නේ.
ඔව්
රෙදි කෑල්ලක් පිටින් නෙදුන්නේ නේද?
ඔව්
රජයෝනම් රජවරණම් කියලා.
ඔව්
හැබැයි එතනෙනුත් ඒ අවබෝධයට එන්න පුළුවන්කම තියනවා නේ.
ඔව්
ඒක ඒ අවබෝධුනේ කොහොමද කියන එක හිතාගන්න පුළුවන් නම් අනේ ඒකයි වැදගත්. එතන කොහොමද ආර්ය සත්‍ය අවබෝධ වුණේ? එතන කොහොමද පටිච්ච සමුප්පන්න බව දැක්කේ?
ඔව්.
ඉතින් අනේ මේ වගේ මේ මූලික දහම් කරුණු ටික ඔළුවේ තියාගත්තනම් මං හිතන්නේ අර දකින්න ඕන කොතනද කියන එක ඒක මග ඇරෙන්නේ නැහැ ඒක උට.
දැන් මෙන්න මෙතන අර පොඩි ගැටලුවක් තියෙන්නේ. දැන් අපි ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේක මේ මේක හුදෙ මාර්ග ප්‍රතිපදාවකින් ලබාගත හැකි දෙයක් නෙමෙයි. ඒක ඒ කියන්නේ විද්‍යාවෙන්ම අවිද්‍යාව නැති වෙන්න ඕනේ. ඒකට මේක පහළවීමක්. ඒ කියන්නේ මේ අවබෝධය කියන එක මේක මේ හදිසියෙ සිදුවීමක්ද එහෙම නැත්නම් මේක අනේකයි දැන් සාමාන්‍ය ඔය පිළිබඳ එක එක මඤ්ඤණා අපිට ඇති කරගන්න පුළුවන්. නමුත් අර දැන් මම හිතන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී තින් ඒ තරම් මනි බෑග් ගරන්ටි එකක් තියනවා නම් දවස් හතක් ඇතුළත කෙනෙකුට මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුර. දැන් ඔය අසලෝම කතාව කියවම මම හිතනවානේ බුත් අර සතිපට්ඨානය කියනකොට පොඩි සැලසීමක් තියෙනවා. ඒ කියන්නේ ඒවම් භාවය ඉතින් සත්වස්සානි කියලා වරන ඉතින් සත්තාහං කියන සත්ත්වද එනවා කියන්නේ. එතකොට මේ
හැබැයි එතන දවස් හතේ කතාව තියෙන්නේ දන්න දකින්න කෙනාට.
ඔව් ඒකත්
ඔව් ඒකත් ඔව් එතෙන් තෝකන් තමයි අමාරුව.
ඔව්
දන්න දකින්න කියන එක. ඔව් ඊට පස්සේ වැඩ ටික එතෙන් එච්චර බය වෙන්න දෙයක් නැහැ. එතෙන්ට එනකන් තමයි අමාරු.
හොඳයි.
මොනවා හරි අහන්න දෙයක් තියෙනවද? අපි අවසන් කරමුද? කාට හරි ප්‍රශ්න තියෙනවද?